pensado දෙදහස් විස්ස වසරේ තුන්වෙනි මාසේ නවවෙනිදා මෙදින්පුර පසළොස්වක පොහෝදා සවස් භාගයේ ධර්ම දේශනා හා සාකච්ඡා. ඉතින් මගෙන් එක මහත්මයක් ඇහුවා, ස්වාමීන් වහන්සේ භාවනාව තියෙනකෝ කො භාවනාව කියලා. මගෙන් අද භාවනාවක් කරේ නෑනේ කියලා කිව්වා. මං කෝ මේ දේශනේම තමයි භාවනාව බවට පත්වන්නේ කියලා. දේශනාවම භාවනාවක්. දේශනාවම තමයි භාවනාව. ඒ දේශනාව තුළ ප්‍රඥා වර්ධනය වෙනවා. ඒ දේශනාව තුළ ශ්‍රද්ධා වර්ධනය වෙනවා. ඒ දේශනාව තුළ වීරිය ඇති වෙනවා. ඒ දේශනාව තුළ යෝනිසෝ මනසිකාරය විදර්ශනාව ඇති වෙනවා. ඒ දේශනාව තුළ කෙලෙස් ප්‍රහාණය වෙනවා. ඒ දේශනාව තුළ නොදත් දේවල් ධර්ම කරුණු අපි දැනගන්නවා. දැනගත්තු කරුණු තව පැහැදිලි වෙනවා. ධර්ම ආනිසංස කියන්න ඕනේ, ආනිසංස වලින් කෙරෙන්න ඕන වැඩ ටික කෙරෙනවා. වීරිය ඕන කිය කියා ඉන්නේ, වීරිය වඩවනවා. ප්‍රඥාව ඕන කිය කියා ඉන්නේ, ප්‍රඥාව වඩවනවා. ඒ නිසා දේශනාවම භාවනාවක්. ඒ විදිහට දේශනා කරන්න පුළුවන් අය ඉන්නේ ටික දෙනයි ලෝකේ. ඒ දේශනාවම භාවනාවක් කරන්න බෑ. ගොඩක් අයට ඒක නිකම් බණක් බවට, උපදේශයක්, එහෙම නැත්නම් බවට පත් වෙනවා විතරයි. මේක දේශනාවම භාවනාවක් බවට පත්වන්නේ ඒ යථා අවබෝධයෙන්ම මේ කරුණු වඩහාගෙන දේශනා කරන නිසා. ඒ වගේම පින්නතුන්ගේ අවබෝධය පිණිසම දේශනා කරන නිසාත් දේශනාවම භාවනාව. අවුරුදු සියයක් නිහඬ බව ගැන කියන්නට වචන පාවිච්චි කරනවා. සියක් අවුරුද්දක් නිහඬ බව ගැන කියන්නට වචන පාවිච්චි කරනවා. නිහඬ බව කියන්නේ කුමක්ද? නිවන. නිහඬ බව කියන්නේ නිරෝධය. නිහඬ බව කියන්නේ අරිහත්ය. මුනිවත කියන්නේ කතා නොකර නිශ්ශබ්ද වෙන්න එකට නේ මුනිවත. එතකොට මුනිවරයා කියන්නේ තුන් දොරින්ම නිහඬ. තුන් දොරින්ම නිහඬ මුනිවරයා. මුනි ගතකුත් තියෙනවා, මුනි වතකුත් තියෙනවා. මුනි සිතකුත් තියෙනවා. නිහඬ වෙන්න බෑ නිකම්. නිහඬ වෙන්න නම් අපිට සිත පිළිබඳව ගැඹුරු අවබෝධයක් තියෙන්න ඕන. ගැඹුරු අවබෝධය මෙයයි. සිත ගැන ලබා ගන්න තියෙන ගැඹුරු අවබෝධය මෙයයි. සිත මායාකාරී, සිත මිරිඟුවක් වගේ, සිත පෙන පිටක් වගේ, සිත හරයක් නැති කෙසෙල් කඳක් වගේ කියලා අපිට අවබෝධයක් ඇති වෙනවා. දැන් ඉතින් සිතත් එක්ක ප්‍රශ්න නැහැ. අපි කෑ ගහන මිනිස්සෙක් ඉන්නවා කවුරු හරි. මේ මිනිස්සයා කෑ ගහනකොට මුලින්ම අපි අහයි කවුද කෑ ගහන්නේ කියලා. නමුත් අපිට දැනගන්න ලැබෙනවා මේ මිනිස්සයා පිස්සු කියලා. අපි යාගේ කෑ ගැහෙම නතර කරනවාද? නෑ. ඒ කෑ ගැහිම සාවධානව අපි විඳ දරා ගන්නනේ යා පිස්සු මිනිස්සු ඉන්නේ කියලා හිතනවා. එහෙම නැත්නම් පොඩි ළමෙක් කෑ ගහනවා. එතකොට මේ ළමයාත් එක්ක අපි අමනාප වෙනවද? නෑ, යා පොඩි ළමෙක් නේ කියලා කියනවා. ඒ වගේ තමයි. ඒක අපි හදා ගන්නවා. ඒක මානසිකව බාධාවක් නෙමෙයි, කනට බාධාවක් වුණාට. අන්න ඒ වගේ පින්නතුනි මේ ලෝකයේ යම් යම් ස්වභාවයන් ගැන මනසට ඇතිවන බාධා තමයි අපි නැති කරගන්නේ. මනසයි නොසැලෙන තැනක තියෙන්නේ. දැන් අපි ලොකු පීකරයක් මේ කන ළඟින් තියලා කෑ ගැහුවත් ඉතින් මට මනසට බාධාවක් නැති වෙන්න පුළුවන්. හැබැයි කනට බාධාක් වෙන්න පුළුවන්. එතකොට ඒක සමනය කරගන්න ඕනේ. ඒක ලෞකික වශයෙන් කරන්න ඕන දෙයක්. මොකද ලොකු පීකරයක් මේ කන ළඟ තියලා දානොත් මනසට ප්‍රශ්නයක් නැහැ. කන බෙරේ පැලෙන්නේ ඒකයි. ඒ නිසා අපි ලෞකික හා ලෝකෝත්තර වශයෙන් හඳුනා ගන්න ඕන කියලා කියන්නේ ඒකයි වෙනත. මනුෂ්‍යෙක් වෙලා ඉපදිච්ච අපි හැමෝම නිවන් දකින්න ඕනමයි. නිවන් දැක්කේ නැති වුණොත් වැඩක් නෑමයි. මනුෂ්‍යාත්මය විශිෂ්ටත්වයක් නෑ. නිවන් දැක්කේ නැත්තම් අර ගවයෙක් වගේ, බල්ලෙක් බලලෙක් පූසෙක් වගේ, වඳුරෙක් රිලවෙක් වගේ කාලා බීලා මැරිලා යන එක විතරයි තියෙන්නේ. නිවන් දැක්කොත් විතරයි සාමතිය. නිවන් දකින්නවා කියලා කියන්නේ බුද්ධ ආගමේ වචනයක් නෙමෙයි ඒක. නිවන් දකින්නවා කියන්නේ තමන්ගේ ජීවිතේ නිවා ගන්න පුළුවන් ප්‍රතිපදාව වැඩපිළිවෙල තමන් දකින්න එකට. සංස්කාර රැස් කිරීමෙන් දැවෙන බවත්, සංස්කාර දුරු කිරීමෙන් නිවන බවත් අඳුනා ගන්නවා. එච්චරයි. සංස්කාර රැස් වෙනකොට දැවෙනවා, සංස්කාර දුර වෙනකොට නිවෙනවා. දැන් එහෙමනම් අපි මුළු දේශනාවකින් ඉගෙන ගන්න සංස්කාර රැස් වෙන විදිය සහ නික්මෙන විදිය. මෙන්න මේ විදියට දැක්ම සංකල්ප භාවිතා කරනකොට රැස් වෙනවා, මේ විදියට දැක්ම සංකල්ප හසුරවනකොට දුර වෙලා යනවා. දැන් මේක කියා දෙන්න අමාරුයි. විශ්වාස කරන්නේ මමත්වය, අවිශ්වාස කරන්නේ මමත්වය, ආගම් අදහන්නේ මමත්වය, ආගම් ප්‍රතික්ෂේප කරන්නේ මමත්වය, ආශිර්වාද ඕන කියන්නේ මමත්වය, ආශිර්වාද එපා කියන්නේ මමත්වය. දුක් විඳින්නේ මමත්වය, සැප විඳින්නේ මමත්වය. ජීවත් වෙන්නේ මමත්වය, මරණයටපත් වෙන්නේ මමත්වය. ඒක නේද ඇත්ත? ජීවත් වෙන්නේ මමත්වේ, මරණයටපත් වෙන්නේ මමත්වේ. මේ කරුණු මතක් කරන්නේ තමන්ගේ බුද්ධිය එක තැනක හිර වෙච්ච එකකින් ගොඩ ගන්න. විශාල කන්දක් කඩාගෙන වැටිලා තමන්ගේ ශරීරයේ උඩට බෙල්ල විතරක් උඩට තියදී මුළු කන්දෙකින්ම ශරීරය වැහෙනවා. වැවුනට පස්සේ මිනිස්සුන්ට ගොඩ එන්න කොච්චර අමාරුද? නායෑමක් ගිහිල්ලා හරි ඔච්චර අමාරුද? ඊට වැඩි අමාරුයි අප ළඟ තියෙන දෘෂ්ටියකින් ගිලිහෙන්න. දෘෂ්ටිවලින් යට වෙලා ඉන්නේ. ඒක නේද ඇත්ත? දෘෂ්ටියකින් ගිලිහෙන්න අමාරුයි, යට වෙලා ඉන්නේ. සංකල්ප වලින් ගිලිහෙන්න අමාරු, යට වෙලා ඉන්නේ. වචන වලින් ගිලිහෙන්න අමාරු, යට වෙලා ඉන්නේ. ආගම් වලින් ගිලිහෙන්න අමාරුයි. දැන් බෞද්ධයන්ට නෑ ඔය ආගමික උමුතුව, නෑ ජාතික උමුතුව එච්චර නෑ. ලෝකෙම්ම වැඩිම ගැරහුම් පෙළුම් ඔක්කොම ලබන්නෙත් ඒකයි. අනිත් ආගම කියන බරපතල විදියට ඇඟේ වක් කරලා තියෙන ජාතිකත්වය, ඈ ආගම ගත්තේ බලන්න, ඉන්දියන්ස්ලා, පකිස්තාන්ලා, තමිල්නාඩු, ඈ ඔය යාපනේ, ඈ යප්නමෑන් කියලා කියන්නේ ලංකාවේ මිනිස්සෙක් කියලා කියන්නේ ඒ මිනිස්සෙකුට. මිනිස්සෙටත් කියන්නේ එයා ජප්න මිනිස්සෙක්. වෙනස් වෙලා තියෙන. එතකොට අපි ළඟ නැහැ ඒක, ගොඩක් අඩුයි, දැන් මුකුත්ම නැහැ. නමුත් අපේ තියෙන මේ කුඩා කුඩා දෝෂ ටික තමයි අපි මේ දර්ශනයෙන් ඉවත් කරගන්නේ. අපේ ගැඹුරු මනසිනුත් අපි ඉවත් කරලා දාන්නේ. එතකොට අපි යම් යම් මේ දේශනා ටික අහලා සංකල්පයක් හදාගෙන අපි මේ මොඩල් එකට, මේ ක්‍රමයට දකින්න පුරුදු වුණාම හරිද? එහෙමනොත් ඒක හරි බරක් වෙන තුරයි. ඒ කියන්නේ මේකත් සංස්කාර කරගෙන, මේක ඔළුවේ තියාගෙන ඊට පස්සේ හාමුදුරුව කියපු විදියට හැමදේම බලන්න වෙනවා ඔබට. එතකොට ඒකත් කරදරයක්. ඒකත් හරියට අර ආගමක් ඔළුවේ පටලවා ගත්තා වගේ වැඩක් වෙනවා. එහෙම නෙමෙයි පිනතුනේ. තියෙන ඔක්කොම අලු ගසලා දාලා, පස් ගසලා දාලා නැකිතිනවා. ආයි මල්ලක් ඔළුවට තියාගන්නෙත් නැතුව. අන්න ඒකයි වෙන්න ඕන. කකුලක ඔක්කොම ගස්සලා දාලා නැගිටිනවා. ආයි මල්ලක් කොළොඩු තියාගන්නයි. මොකද්ද මේ කියන්නේ? මේ කතා කරන්නේ ආධ්‍යාත්මික දර්ශනය. එයාගේ දැක්ම යට වෙලා නැහැ. ඔය ඇත්තට තේරෙනවද මගේ දැක්ම මොකක් හරි එක යට වෙලා තියෙනවා කියලා? එහෙම දැක්කොත් වහාම මට කියලා දෙන්න. මොකද මම ඒක නෙගිරින්නේ නෙමෙයි. කිසිම ආගමකට යටත් වෙලා නැහැ. කිසිම ජාතියකට යටත් නැහැ. කිසිම පක්ෂයකට යටත් නැහැ. මම්වත් මන්ට යටත් නැහැ. මොකද ඒක තේරුම්? තමන්වත් තමන්ට යටත් නැහැ. ඔබට ඔබ යටත් නේ. තණ්හා දාසෝ කියලා කියන්නේ නේද? තමගේ මමත්වයට යටත් ඕනම කෙනෙක්. මමත්වයට නෙමෙයි අපේ හාමුදුරනේ, අපි නෝනටත් යටත් නේද? මාතුරු කියාවේ නැත්නම් අපේ මහත්වයටත් යටත්. ඇයි අපි කිසිම දෙයකට යටත් නොවන දර්ශනයක් මතු කරගන්න ඕන? කිසිහකින් පෑගිලා එද්දී, අට වෙලා එද්දී ඇත්ත දකින්න බෑනේ. යමකින් පෑගිලා ඉද්දී අපිට ඇත්ත දකින්න බැරි නිසා ඇත්ත කියන්නේ මොකක්ද? ඇත්ත මොන වගේද? ඇත්ත රවුන්ද, හතරැස්ද, වටකුරුද, දිගද, පළලද? මොකක්ද ඇත්ත? කොයි වගේද? කොහොමද ඇත්ත අඳුනගන්නේ, නැත්ත අඳුනගන්නේ? මොකද්ද මේ ලෝකේ තියෙන ඇත්ත? දැන් අපි සරල උදාහරණයකින් අපි ගමු. පොල් වලට අපි පොල් කියනවා සිංහලෙන්. ඉංග්‍රීසි ජාතිකයා ඕකට කොකොනට් කියනවා. දැන් ඕකේ ඇත්ත වචනේ මොකද්ද? පොල් ගෙඩි. තව භාෂාවන් වලින් තව තව ඒවා කියනවා. දැන් ඇත්ත නම මොකද්ද? පොල් ගෙඩි. ඔක්කොම උත්තර දෙන්න බලන්න. හැමෝම කිසි කෙනෙක් අනුන්ගේ උත්තරයක එල්ලෙන්න එපා. තමන් උත්තරයක් හොයන්න ඕන. මොකද තමන්ගේ බුද්ධියනේ වැඩින්න ඕන. පොල් ගෙඩියේ ඇත්ත නම මොකද්ද? පොල් ගෙඩියේ ඇත්ත නම පොල්ලු. අපේ මාතලේ මෑණියෝ කිව්වේ පොල් ගෙඩියේ ඇත්ත නම පොල්. මම මේ කතාව කියලා ඇති, මට මේ ඇති වෙච්ච බුද්ධිමේ ටක් ගාලා ප්‍රශ්නයක්. ප්‍රඥාව කියන එක උපදින්නේ හරි ක්ෂණිකව දේවල්. අපේ පන්සලේ හිටපු සීයයි දානශාලා වැඩ කරපු සීයයි සුද්දෙක් අතර සිද්ධ වෙච්ච සංවාදයක්. සුද්ද යන ගම මෙයා පොල් අර ලිලි ගහමෙන් හිටියේ සීයා. සුද්ද කිව්වා, "ඔව් කොකරට්. යන්න ගියා." සීග අඬ ගැහුවා. අඬගාන පොල් පොල් කියලා කිව්වා. "නෝ නෝ කොකරට්" කිව්වා මෙයා. දැන් මට මෙහෙම යනවම පේන සංවාදය. මිනිහා ආයි සරයක් කිව්වා මේක පොල් කියලා. ඊට පස්සේ සීය මට අඬ ගහලා කිව්වා, "හම්දුරේ මෙන්න මම වෙන මොකක් දෙකක් කියන මූට කියලා දෙන්න මේක පොල් කියලා." මං හිනා වෙලා ගියා යට ඇත්තේ. සුද්ද හිතන් ඉන්නවා මේක ඇත්තනම කොකොනට් කියලා. සිය හිතන් ඉන්නවා මේක ඇත්තනම පොල් කියලා. තව භාෂාවක ඉන්නවා නම් කෙනෙක් ඒකෙන් හිතනවා. අන්න එදා ඉඳලා මම කල්පනා කරන්න පටන් ගත්තා සත්‍ය කියන්නේ මොකද්ද කියලා. මොකද ඇත්තනම් ඔන්නෝම සත්‍ය සොයා ගන්න වෙන්නේ අපේ ජීවිතේ. ඇත්තනම පොල්ද කොකොනට්ද? දෙකම නෙමෙයි. දෙකම නෙමෙයි නම් මොකද? එහෙමනම් මේ ලෝකෙ සත්‍යයි කියලා කියන්නේ පින්නතුනේ යම් පණවා ගැනීමක් නේද? මේ පුදු ලෝකයේ තුල මේ බුදුවරු කියන සත්‍ය නෙමෙයි මේ කතා කරන්නේ. මේ ලෞකික ලෝකය තුල ඇත්තයි කියලා භාවිතයක් තිබෙන්නේ යම් පණවා ගැනීමක්. මං අර ඔස්ට්‍රේලියාව ගියපු වෙලාවේ හැමතිස්සෙම සුද්ද කියන ගුඩ් ඩයි කියලා කියනවා. ඉතින් මට ඇහුනේ ඩයි කිය මැරෙනවා කියලා නේ කියන්නේ. ඉතින් මං හැමතිස්සෙම බලන ඇයි යකෝ මුන් අපිට මැරෙන්න කියන්නේ කියලා. ඊට පස්සේ මහත්තයාගෙන් මං අර මහත්තයා කියන මං අහුව ඇයි මේ සුද්ද අපිට මැරියන් කියලා කියන්නේ? කියන්නේ නෑ නෑ හඳුර ගුඩ් ඩේ කියන එක මෝ ගුඩ් ඩයි කියලා කියන්නේ. ගුඩ් ඩේ කියන එක මු ගුඩ් ඩයි කියලා කියනවා. ඈ හොඳ මරණයක් ලැබේවා කියනවා. ඉතින් කෙටි කරලා. ඒකේ ඉතින් කනට ඇහෙන විදිය. ඒක ඉතින් තේරුම් ගන්න ඕනේ. ආ ඊට පස්සේ ආ ඒකද කියන හරි හරි එහෙනම් කවන්නේ. ඇත්ත කියන්නේ මොකක්ද? මන් දන්නේ ඔය ඇත්ත තමයි දන්නේ. මොන කියන්නේද? මම ප්‍රශ්න අහන එක විතරයි කරන්නේ. අපි මේ ඇත්ත දකින්න ඇවිල්ලා තියෙන්නේ ලෝකෙම පුදුම මහන්සියක් වෙන්නේ මේ ඇත්ත හොයාගන්න. ආගම් තියෙනවා දහස් ගාණක්, සිය ගාණක්, දහස් ගාණක් මිනිස්සු මහා දාර්ශනිකයෝ ඉන්නවා ලක්ෂ ගණන්. මේ සියලු දෙනා මේ මහා සංවාදයේ කියන ඇත්ත කවරක්ද? ඇත්තනම් කිම? සත්‍යනම් කිම? කුමක්ද ඇත්ත? ඔබේ ඇත්ත නම මොකක්ද? හැමෝගේ මං අහන්නේ ඔබේ ඇත්ත නම කුමක්ද? මගේ ඇත්ත නම ජොසපි. මගේ ඇත්ත නම සීලාවති. එහෙමද? මගේ ඇත්ත නම කරෝලිස් පෙරේරා පියදාස. ඔබගේ ඇත්ත නම පහලින් කමන් කරන්න. ඔබගේ ඇත්ත නම හොඳට විදර්ශනා කරන්න. නිකන් උඩින් නිකන් අනුමාන ප්‍රශ්න කියන්න එපා. අන්ධ ප්‍රශ්න කිසි වෙලාවක කියන්න එපා. එතකොට නිකන් තර්කයක් විතරයි යන්නේ. හැම තිස්සෙම හොඳ යථාර්ථවාදී ශක්තිමත් වචන විතරක් මම භාවිතා කරනවා කියන තැන ඉන්න ඕනේ. මොඩියෝනේ අතරක් පතරක් නැතුව අර්ථයක් නැති වචන එළියට දාන්නේ. අන්ධයෙක්ගෙන් අඹ ගහේ මොනවද තියෙන්නේ කියලා අහුවාම මිනිහට ඉතින් හිතෙන දේක් කියනවා. එහෙම හරියන්නේ අපි ඇස් ඇති මිනිස්සු බවට පත් වෙමින් ඇස් ඇරලා බලමින් කතා කරන පිරිසක් හැටියට මොකද කියන්නේ? ස්ථාවර වචන පමණක් කතා කරන්න, හෘද සාක්ෂියට ගැළපෙන වචන පමණක් කතා කරන්න අපි ධෛර්ය සම්පන්න වෙන්න ඕන. එඩිතර මිනිස්සෙක් වෙනවා. අන්න එතන තමයි උජුපටිපන්න. වීලුවෙන් වචන නැහැ කියන වචනේ බොහොම ශක්තිමත් වගේ යන්නේ. එඩිතරව ඒක ප්‍රකාශ කරන්නේ. ඔබගේ ඇත්ත නම කච්චේරියෙත් නෑ. ඕක පින්නතුනේ කච්චේරියෙන් හොයන්න බෑ. කච්චේරිය නෑ ඕක. ඕක ඔබටම හිතලා තමයි හොයාගන්න වෙන්නේ. ඔබටම විදර්ශනා කරලා තමයි හොයාගන්න වෙන්නේ. මාත් සොයන, ඔබත් සොයන ඇත්ත නම. මට නම් නම අහුණා. ඔබල හම්බුන්නේ නැද්ද? මගේ ඇත්ත නම හම්බුණා. අහුණා බලන්න. ඔබට තාම නෑ හම්බ වෙච්ච ආතුස්සන්න බලන්න. මොකද නම? නමක් නෑ. සංඥාවක් පමණයි. මීට පස්සේ මේ ඒගොල්ලන්ට කතා කරන්න ඕන. මෙතුමියට සංඥාවක් පමණයි කියන්න ඕන. මෙතුමියට නමක් නැහැ කියලා අඳගන්න ඕන. නමක් නැති එක්කෙනා එන්න කිව්වම හරි. මට නම් නමක් අහු වෙනවා. බලන්න ඕන ඔබ 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 පරීක්ෂා කරලා බලන්න ඕන මට අහු වෙනවා වගේ නමක්ද අහු වෙන්නේ කියලා. මට නම් ඇත්ත නමක් අහු වෙනවා. ඒ දැන් නම අහුවෙලා තියෙන්නේ. දැන් එතන ඉඳලා ඒක බිල්ඩ් අප් කරන්න තමයි මේ අහුන්නේ. අහුනේ ඒක හරි. නමක් නැහැ කියන්නේත් ඒ අහුන්නේ නැති එක තමයි. මේ ඒක සංශෝධන ඉස්සරහට කියලා දෙන්න. නම අහුවෙලා තියෙනවා. ඔබට කොහොමද අහුවෙන්නේ කියලා බලන්න. ඇත්ත නම ඔබගේ ඇත්ත නම. මෙහෙන් උත්තරේ හොයාගත්තොත් ඒ උත්තරේ මගේ උත්තරයක් වෙනවා. ඔය ඇත්තන්ට ඒකයි අයිතියක් නෑ කවදාවත්. ඔය ඇත්ත උත්තරයක් හොයාගත්තොත් ඒ උත්තරය ඔබේ. ඒ නිසා අනුන්ගේ උත්තර අපිට වැදගත් වෙන්නේ නෑ. කාගවත් උත්තර වෙන්නේ නෑ. බුදුහාමුදුරුවෝ අපිට පෙන්වුවේ අපිටම උත්තර හොයාගන්න. පච්චත්තම් වේදි සම්බු කියන්නේ ඒකනේ. අපිම උත්තර හොයාගන්නවා. අපිම උත්තර දැනගන්න නෙමෙයි, උත්තර සොයා ගන්න ඕන ජීවිතේ. ලස්සන නමක් තියෙන්නේ. මගේ නම බොහොම ලස්සන නමක්, ඇත්ත නම. මගේ නම කියන්න. ඔබේ ඇත්ත නම? කොවල නම හොයාගත්තයි? හා කියන්නේ. නමක් නැහැ. තුමියත් නමක් නැති එක්කෙනෙක්. තව ඊට වඩා ටිකක් වෙනස් ආකාරයක උත්තරයක් දෙන්න බලන්න පුළුවන්ද? කෙනෙක් ඉන්නවද බලන්න. කෙනෙක් පුජ්‍යලයක් නැත්තම් නමක් නෑ. බලන්න තවත් ටිකක් ඕක ටික වෙනස් අන්දමකට ටිකක් අනිත් අයට තේරෙන විදියට ගැඹුරින් තව උත්තරයක් දෙන්න පුළුවන් හැකියාව තියෙනවද කියලා බලන්න. පංචස්කන්ධයක් නමක් නෑ. නමක් නෑ. ඊට වඩා ටිකක් හරබර විදියට බලන්න. ඕකම කමක් නැහැ. ඕකම හරබර විදියට ඒ කියන විදිය තව පෘතුල විදියට. මං අහන්නේ ඇත්ත නම කියන එකයි මෙතන ප්‍රශ්නාර්ථය. ඔබගේ ඇත්ත නම රූපයක් නැත්තම් නමක් නැහැ. දැන් මට නමක් අහුවෙලා තියෙනවානේ. ඇත්ත නම අහුවෙලා තියෙනවා. සතරපෝදේනේ. ඒම ගන්නේ. ටිකක් ඒක මේ පොඩි පොඩි ඒක මේ ඉස්සරහට ගෙනේ මේ පොඩි මේ මේ එකක් එකක් තියෙනවා ගෙනේ. මේ නැත්තම් නම අහුවෙලා තියෙන්නේ. නම තව ඉදිරි ඒක බිල්ඩ් අප් කරන්න ඉස්සරහට ගෙනල්ලා දෙන්න එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඔය ඇත්තන්ට ප්‍රදර්ශනය කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. නැත්තම් ඇත්තනම අහුවෙලා තියෙන්නේ. හාමුදුරන්ගේ නම දිහා බලාගෙන ඉන්න ලෑස්ති වෙන්න එපා. ඔබේ නම හොයාගන්න ඕනේ. මගේ නම හොයාගත්තා මට නේ. මාගේ ඇත්ත නම උනාද ප්‍රකාශනයට පත් කරනවා. ඔබගේ ඇත්ත නම නාම රූප. ඉතින් රූපේ කියලා ගැටේ ඉන්නෙත් එක. රූපේ කියලා ඉන්නව නේද? නාම රූප. ඉතින් ඕක අලුතෙන් කියන්න ඕනේ. උපන් දවසේ ඉඳලා කියා ගියා ඉන්නේ මේ සියලු දෙනාගේ පොදු නාමය මම. ඔය ඇස් දෙක පියාගෙන ගල් ගහන්නේ පොළු ගහන්නේ. ඔබගේ ඇත්ත නම කවරක්ද? හොඳයි නේද? ලස්සනයි නේද? නිකන් හුදකලාවකට ගිහිල්ලා මේ විදර්ශනා කරන්න. කල්පනා කරන්න බොහොම හොඳ එකක්. තමන්ගේ ඇත්ත නම, මගේ ඇත්ත නම මොකක්ද? නැහැ, මේකේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ පොඩ්ඩක් අහුවෙන්නේ නැති ගැතේ තියෙන්නේ. ඒ හවුන්නේ නැති වුණාට ටිකක් ඒක හොයාගෙන යද්දී හරි ලස්සනයි. සිතුවිල්ලක් හරි කියන්න තව. විශ්වය. විශ්ව කියලා කට්ටිය ඉන්නනේ. විශ්ව විශ්වය කියලා හිතච්ච නිසා විශ්ව කියලා දාගන්න ඇති. විශ්වා ඉන්නවා, ශිවා ඉන්නවා. ශිවචව ශිව කියලා කියන්න. ස්වභාවය. සෝභා කියලා නමුත් තියෙනවානේ. ස්වභාවයක් කියලා හිතෙච්ච නිසා වෙන්නේ නැති සෝභා කියලා නම් දාන්න නැත්තේ. හා? ඉංග්‍රීසියෙන්. ආ, very good. human being. ඒක හොඳයි. නැත් තමන්ගේ ඇත්ත නම, තමන්ගේ ඇත්ත නම. ඔව්, නමක් තියෙන්නේ ඇයිද කියලා නෙමෙයි මම අහන්නේ. හොඳට ප්‍රශ්නාර්ථය මතක තියාගන්න. නමක් ඇයි අවශ්‍ය? නමක් තියෙන්නේ ඇයි කියලා නෙමෙයි. ඒක අපි දන්නෝනේ. කෙනෙක්ගෙන් කෙනෙක් වෙන් කර ගැනීම සඳහා තමයි නමක් තියෙන්නේ. ඕකේ. ප්‍රශ්න තමන්ගේ ඇත්ත නම. හරි, පොල් ගෙඩියේ ඇත්ත නම කියන්නකෝ. තමන්ගේ ඇත්ත නම බැරිද? ඔක වඩා වැදගත් වෙන්නේ තමන්ගේ ඇත්ත නමෙන් ඔක මතු කරගන්න එක. මගේ ඇත්ත නම කුමක්ද? දැන් මේක හොයාගෙන යද්දී ඔබට මොනවා හරි ගැටලුවක් තියෙනවද? නිකන් හිතන්න බැරි කමක් තියෙනවද? අහුවෙන්නේ නැති කමක් තියෙනවද? තේරෙන්නේ නැති කමක් තියෙනවද? නිකන් ඔළුව නිකන් කැරගෙනවා වගේ එකක් වෙනවද? මොනවා හරි අමුතු තත්ත්වයක් වෙනවද? මොකද්ද වෙන්නේ කියලා කියන්නේ? තමන්ගේ ඇත්ත නම හොයාගෙන යනවා. විනාඩි 5ක් දෙනවා බලන් තනිවෙන් හොයාගන්න. මගේ ඇත්ත නම. තමම හිතන්න මගේ ඇත්ත නම මොකක්ද? අන්න ඒකට තමයි උත්තරේ හොයන්න ඕන. මගේ ඇත්ත නම. හොඳට විදර්ශනා කරන්න, ගැඹුරින් සොයාගෙන යන්න. මාගේ ඇත්ත නම. මම කියලා කිව්වොත් ඒක පොදු නම. පින්වතුනි මට නම් මේ ඇත්තනම සෙවීම, මාගේ ඇත්තනම සෙවීම නිකන් සොඳුරු සංචාරයක් වගේ. ඒක නෙවෙයි නම හොඳේ. එමන් මේ කිව්වේ ඇත්තනම සෙවීම නිකන් සොඳුරු සංචාරයක් වගේ. දැනෙන්නේ නැද්ද? පංචස්කන්ධය. කොහොමද ඉතින් ගාඩත් ඉතින් පංචස්කන්ධය කියලා තමයි කියන්නේ. ඈ? මම පවන කුණු කය. ස්වභාව ධර්මය. ඇත්තනම්. තව කියන්න බලන්න. නම කියන්නේ බොරුවක්. එතකොට තමාගේ ඇත්ත නම හැටියටද ඔක ප්‍රකාශ කරන්නේ? මම ආව ප්‍රශ්නේ හොඳට මතක තියාගන්න. තමාගේ ඇත්ත නම ප්‍රකාශ කරන්න. පනවන්න කෙනෙක් නැහැ. තව? ඔව් කියන්න බලන්න. දැන් පාවිච්චි කරන බොරු නම අයින් වුණාම මතුවෙන්නේ ඇත්ත නම. ඒක හොඳ ප්‍රවිෂ්ටයක්. ටිකක් අලුත් එකක්. හොඳයි. බොරු නම අයින් වුණාම මතුවෙන්නේ ඇත්ත නම. හැබැයි ඒත් ඇත්ත නම කියෙවුන්නේ. ඒක හරි. බොරු නම අයින් වුණාම මතුවෙන්නේ ඇත්ත නම. හැබැයි ඇත්ත නම කියෙවුන්නේ. හරි කමන්නේ. ජීවය. ජීවන් කුමාරතුංග කියන්නේ තමාගේ ඇත්ත නම කුමක්ද කියලා ඇහුවොත් සම්මුති මාත්‍රය පමණයි. එහෙනම් ඉතින් සමන කියලා දාන්න ඕන නම. සම්මුති මාත්‍රයක් විතරයි. මේක හොයාගෙන යන මොලෙන් නෙමෙයි, මේක හරි විවෘතව සොයාගෙන යන්න ඕන. කමන්නේ ඒක තමන්ට කැමති විදිහට හොයාගෙන යන්න. හොයාගෙන ගිහිල්ලා පැටලිලා පැටලිලා ලස්සන තැනක දේවි. මාගේ ඇත්ත නම. හේතුන් නිසා හටගත්ත ඵලය. මාගේ නම හේතුන් නිසා හටගත්ත ඵලයක්. සක්කාය දිට්ඨිය. මාගේ නම සක්කාය දිට්ඨිය. කට්ටිය අඬ ගන්න ඕන ඊට පස්සේ මාගේ නම සක්කාය දිට්ඨිය මේ. සක්කාය දිට්ඨිය මේන්ද යන් කියලා ගන්න. කවුරුවත් මේ උපහාසයකට එහෙම ලක් කරනවා නෙමෙයි. අපි බොහොම සන්තෝෂයෙන් මේක කතා කරනවා. ඒකේ කිසිම කිසි කෙනෙකුට ඒක අගෞරවයක් පිණිස කතා කරනවා නෙමෙයි. අපි තුළ සතුට වෙනවා, අලුත් දෙයක් ඉගෙන ගන්නවා. එච්චරයි ඈ. ඒ නිසා තමන්ගේ කාරණයකට මොන කිව්වත් හාමුදුරුවෝ ඒක ගැරහීමකට කියනවා එහෙම නෙමෙයි. බොහොම දයාවෙන් මේ දේවල් අපි කතා කරන එක බොහොම සන්තෝෂයෙන් ඒක බාරගෙන ඒක හිනා වුණාම ඉවරයි. දැන් මේක අහන්න ගිහලා මගේ නම මතක වෙනවා. තමන් ප්‍රශ්නාර්ථය යන්න ඕන. දැන් ගෙදරත් හොඳයි, බෝඩ් එකේ දාගන්න ඉස්සරහා මේසේ තමන් ඉන්න තැන. මාගේ සැබෑ නම කවරක්ද? එක ස්ටිකර එකක් හරලා හැම බස් එකකම වාහනයකම ගහන දුන්නොන හරි ෂෝ. ඔය අරෝ මේම දෙවි පීටයි මේ කියලා ගහනවට වැඩිය හොඳ නැද්ද? මොහොතක් සිතන්න, මගේ නම කවරක්ද? තමාගේම විමසන්න, තමාගේම විමසන්න, මාගේ නම කවරක්ද? කුමක්ද? ඇත්ත නමනේ. ඇත්ත අර නම කියන්නේ තමන්ගේ ඇත්ත නම. දැන් මගේ ජීවිතේ මේ මට භාවිතා කරපු නම් වෙන වෙන මේවා තියෙනවා. ඊවස් වැඩි වුණාම මාරු වෙච්ච නම් තියෙනවා. ඒ ඔක්කොම පහරි පරස්පරයි. වෙනස් 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 නම්, එක නමක් නෙවෙයි. කාලේ මට සූර්යකාන්ත කියලාත් කතා කරලා තියෙනවා. මලක නමක් නේ සූර්යකාන්ත. සම්මතය. මේක මොලින් හොයන්න නැතුව නිකන් හදවතින් හොයන්න බලන්න. මොලින් හෙව්වාම නේ ඔය එක එක විකාර එන්නේ. හදවතින් හොයන්න බලන්න. කට්ටිය අඳගහ යන්නේ එක මේ ඉන්න කියලා. මාත්‍යා ഇതു ආපු බණ වලින් දැන් බණ 1000කට වැඩි අහලා තියෙනවානේ. ආඳුරු එන්නේ ඕකට තමයි. ආඳුරු කියයි ආන්නේ ඒක තමයි නම කියලා. නෑ අද උත්තරේ ඒක නෙමෙයි. ඒකනේ. ඔයමත් උත්තර ලබා දීලා තියෙනවනේ. ඒ නිසා ഇതു ඇඩි ඒක උතෙන්ද තමයි ඉන්නේ කරගිලා කියලා. නෑ. දැන් මම මේක කරුණක තියාගෙන ඉන්නේ. අපේ මේ ડોක්ටර් ඊයේ මතක් කළා, ඊයේද පෙරේදද මතක් කළා. මේ ආම්ඳුනේ එක කරුණක් ගත්තාම ඒකෙම අපිට ටිකක් දිගට ඉන්න දෙන්න කිව්වා. ඒක ආයි වෙනස් කරන්න නැතුව, මොකද ඒකෙම එතකොට අපි වැඩෙනවා කිව්වා භාවනාවේ. ඉතින් මම ඒක නිසා මම මේකම ටිකක් ඇදගෙන යන්නේ ඒකයි. ඒකත් ඇත්ත. මොකද මෙහෙම කරුණු කරුණු මාරු මාරු වෙනවට වැඩිය මේ එක කාරණයක් එකක් හරියට දැනගන්නවා. ඒක හරියට දැනගන්න 1000ක් පොඩ පොඩ ඉගෙන ගන්නවට වැඩිය එක කරුණක් හරියට ඉගෙන ගන්න. ඒක තමයි වැදගත්. ඇත්ත නම කියල එකක් නැත්තම් බුරු නමකින් කතා කරන. එහෙනම් මේ ඔක්කොටම තියෙන්නේ බුරු නමක්, පට බැඳපු නමක්. හරි, සිං අවබුදු මහත්තය හරි, ගෙදර ඉන්න මොන මහත්තේ කරේ, අම්මා හරි, තාත්තා හරි, කේන්ද්‍රකාරයා හරි, නයන්න දාලා කයන්න දාලා ඕ මොකක් හරි එකක් මේ මුලට දාලා නම හැදුවා. ප්‍රඥප්තියක් නම කියන්නේ ප්‍රඥප්තියක්. පනවා ගැනීමක් ප්‍රඥප්ති කියන්නේ පනවා ගැනීම සම්මතයක්. ඔව්. හැබැයි තමන්ගේ ඇත්ත නමයි අහන්නේ මේ නමේ ස්වරූපය නෙමෙයි අහන්නේ. තමන්ගේ ඇත්ත නම. බුදුහාමුදුරන්ගෙන් අහලා තියෙනවද මෙතනේ? බුදුහාමුදුරන්ගේ ඇත්ත නම මොකද්ද කියලා? ඒක ලොකු වචනයක්. ඒක ලොකු වචනයක්. ඒක මේ අනන්ත ජින කියන්නේ මේ ලෝකේ ගිහිල්ලා හැමෝම අන්තයක හිර වෙනවා. මේ අන්තවලින් සියලු දෙයින් නිදහස් වූ තැනත්තාට කියනවා අනන්ත ජින. මේ ඉන්නෙත් අනන්ත ජින කෙනෙක් තමයි. එහෙම හැඟෙන්නේ. මේ ඉන්නේ අනන්ත ජින කෙනෙක් තමයි. ඒක කියන්නේ කොහොමද? මේ වචන වල අන්තයක් තියෙනවද කියලා හොයන්නයි තියෙන්නේ. එච්චරයි. ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න මේ කල්පනා කර කර ඉන්න ඕනේ, සැක හිතන්න ඕනේ. කියන දේශනා සියල්ලම අහලා බලන්න අන්තයක් තියෙනවද කියලා. අන්තයකට වැටෙන්නේ නැත්තම් ඒ ඔබ වුණත් මම වුණත් කවුරු වුණත් තව දේශකයෙක් වුණත් ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් එයා අන්තයකට නොවැටෙන ධර්මයක් දේශනා කරාද එයා අනන්ත ජින. තුනතර මේවට බුදුවරු තරහ ගන්නෑ. හා මූ මගේ නම ගන්න හදනෝ, මූ අනන්ත ජින වෙන්න හදනෝ කියලා නේ බුදු කෙනෙක් හිටියනම් සාදුනාද දෙනවා. තේරුණාද? බුදුවරු කේති ගන්නවද? මගේ තත්ත්වයට එන්න හදනෝ, මං වගේ වෙන්න හදනෝ කියලා බුදු කෙනෙක් කේති ගන්නවද? නෑ. ඒ බුදුන් ලෝකේව තියෙන්නේ බුදු කෙනෙක් සාදුනාද දෙනව, බුදු කෙනෙක්ගේ මට්ටමට කෙනෙක් දියුණු වෙනවා නම්, ඒ දියුණු වෙන උත්සාහ කරනවා නම්, ඒ නාම වලට පත් වෙනවා නම්, ඒ ගරු තනතුරු වලට පත් වෙනවා නම් බුදු කෙනෙක් සාදුනාද දෙනව. ආනන්ද හාමුදුරුවන්ගේ බණ අහගෙන ඉන්නවලු බුදුරජාණන් වහන්සේ පැමිණ දෙව්රම් මහමියාගේ උළුවස්සට හේතු වෙලා ධර්මශාලාවේ උළුවස්සට හේතු වෙලා අහගෙන ඉන්නවලු. ඉතින් අපි බලාපොරොත්තු වෙනවද බුදු කෙනෙක් ඒ වගේ ඉඳීවි කියලා? අනේ මේ සරල මිනිස්සයා. ඒ පුඹගෙන හිටපු කෙනෙක් නෙමෙයි පින්නතුනේ. පුඹගෙන හිටපු කෙනෙක් නෙමෙයි. ඒ තරම් නිදහස් විවේකීව මේ පට්ටමක් රකගෙන හැමතිස්සෙම ඔව් ඇඳුම හද හද හිටපු කෙනෙක් නෙමෙයි. බිම වාඩි වෙන්න ලැබුණොත් බිම වාඩි වුණා. ඈ ගහක් මුල වැඩ ඉන්න ලැබුණොත් ගහක් මුල වැඩ හිටියා. ඈ රජාසුණක් ලැබුණොත් රජාසුණේ වැඩ හිටියා. එච්චරයි. සියල්ල ලෝක සත්වයා වෙනුවෙන් යම් මෙහෙවරක් සිද්ධ කළා. අවසන් කළා. යනවා. එච්චරයි. දැන් අපි ඒකද මේ කරන්නේ? ඉන්නකම් මේ මිනිස්සුන්ට මේ පැටලිච්ච මේ දුකෙන් නිදහස් වෙන්න මම මොනව හරි මෙහෙවරක් කරන්න ඕන. ඒක මගේ සේවය, ඒක මගේ සර්විස් එක. මම දන්න දේ, මට හැකි දේ, මට පුළුවන් දේ. මට හැමදේම බෑනේ. මේ මේකනේ මට පිළිටලා තියෙන. ඒකවල මම මේක දෙනවා. කවුරු හරි ලෝක සත්වෙක් සතුටෙන් ජීවත් කරවන්න, ප්‍රශ්න වලින් මුදවන්න. බුදු කෙනෙක් නිවන් දකින්නවා නම් මිනිස්සෙක් උන්වහන්සේ හෘදයත් ගලවල දෙනවලු. ඒ තරම් අර තියෙන ශ්‍රද්ධාව, දයාව. ඉතින් කවුරු හරි ඉන්නවා දවසේම නිවන් දකින්න විදර්ශනා කරන්න පැයට මම ඔබගේ දවසේ වැටුප දෙන්නම්. මාසේ වැටුප නම් දෙන්න බෑ. අර යොමනයි කියලා හිතනවා. මං අද හාමුදුරනේ ජොබ් එකේ නිවාඩු දානවා, නිවාඩු දාලා මං අද බණහනෝ දවසේම දාසම විදර්ශනා කරනවා. හාමුදුරනේ මට වැටුප දෙන්න කියලා ඉල්ලුවොත් අපි කොහොම හරි එකතු වෙලා එක ගෙවන්නවා. ඇත්තටම එහෙම කරන්න බැරිද? කල්පනා කරලා මං අද වැඩට ගියොත් දවසේම මහන්සි වුණොත් මගේ දෛනික වැටුප මෙච්චරයි. 1000, 2000, 3000, 4000, 5000 මොකක් හරි ගාණක්නේ. එහෙනම් හරි. ඒ ගාණ අපි දෙනවා. හැබැයි හරියට උදේ 8ට වැඩේ පටන් ගන්න ඕන විදර්ශනාවට. ආයි ලන්ච් ටයිම් වෙනකම් විදර්ශනා කරන්න ඕනේ. ලන්ච් ටයිම් එකට අපි පැය භාගයක් දෙනවා. මේ ලන්ච් අව එකක්ද මන් දන්නේ හාෆ් අව එකක් ද හම්බෙන්නේ කියලා කොච්චර හම්බ ඒ කාලේ දුන්නා. ඊට පස්සේ ආයි 5 වෙනකම් විදර්ශන. බැරිද? මං හිතන්නේ එක දවසක් කළොත් තමන්ගේ රාජකාරිය වගේ විදර්ශනාව යා නිවන් දකීවි. වැඩේ තියෙන්නේ අපි හොඳල කරන්නේ. දැන් විදර්ශනා කළේ මේ දේශනාව තුළදීත් ඔබ මොනතරම් සුළු කාලයක්ද වැඩිපුරම කරේ ඔබ දේශනාව ශ්‍රවණය කරන එක. ශ්‍රවණය කරනවා කියන හැම වෙලාවකම විදර්ශනාව වෙන්නේ නැහැ. ඒව මතකය හා සැබැඳි ගනුදෙනුවක් සිද්ධ වෙනව පමණයි විදර්ශනාවක් වෙන්නේ. විදර්ශනාවක් දුන්නහම ඒකටත් උත්තරේ ස්වාමින් වහන්සේම ලබා දෙත්තා. ඉතින් හැමදාම මමම උත්තර දෙයි. දැන් අපේ ස්වාමීන් වහන්සේලාට වෙලා තියෙන්නේ ඒක උත්තරෙ ප්‍රශ්නෙත් අහන උත්තරෙ දෙනවා. ප්‍රශ්නෙත් අහන උත්තරෙ දෙනවා. ඒ කියන්නේ අමුතු රටක් නේ අපේ රට. චක්‍රේ කටපාඩම් කරන රටක් නේ. පාසල් වල චක්‍රේ කටපාඩම් දෙන්නේ නැද්ද? කටපාඩම් දෙනවා. මොන යකාද චක්‍රේ කටපාඩම් කරන්නේ? අපිත් දුන්නා. අපිත් බණ පොත් පන්සල්වල කටපාඩම් දුන්නා. අපි ඒව ඇතුලේ මොනවද තිබුණද කියලා දන්නේ නැහැ. ඒ දුන්නු පොත් ප්‍රමාණය ටික කටපාඩම් කරන්නේ නැතුව අර්ථ දැනගත්තා නම් එක ගාථාවේ මුළු විශ්වයම දකින්න තිබුණා ඒ සමයේම. නමුත් අපිට කිව්වේ නේ මේක කටපාඩම් කරලා හවසට පාඩම් දියන් කියලා කිව්ව ඉච්චරයි. අපි පාඩම් දුන්නා පිරිවෙන්වල. පාසලේ ගුරුවරයා අපිට චක්‍රේ කටපාඩම් කරන් එන්න කිව්වා. පොඩි කාලේ මම මතකයි අපි ගුටි කනවා චක්‍රේ බැරුව සාහලට කටපාඩම් ඉදින් නැතුව මේ පොඩිම දවස්වල 3-4 වසරේ 5 වසරේ වගේ මේ කටපාඩම් කරන් එන්න කියනවා. වැඩක් නැහැ. එද ධර්මයේ කටපාඩම් කරලා වැඩක් තියෙනවද? මතක තියාගෙන වැඩක් තියෙනවද? පොත්වල ලියාගෙන වැඩක් තියෙනවද? මමත් ඔය කරන්න දෙන ඔක්කොම ටික පින්නතුනේ අමුතු දේවල් කරපු කෙනෙක්. ඔච්චරද කියනවා නම් ත්‍රිපිටක පොත් අරගෙන මම ඒ කාලේ මේ ධර්මයේ දැක්කේ නැති කාලේ කරන දේවල් මම මේ කියන්නේ. වෙනතට කියන්නේ මම ඒවා කොට්ටෙට තියාගෙන නිදා ගන්න. මොකද කියලා මේකේ තියෙන ඒවා ඔක්කොම මගේ ඔළුවට පැමිණේ. කොටර තියෙන නිදාගත්තාම මේකේ තියෙන ඔක්කොම මට පැමිණේවා කියලා. මං විතරද මේ රටේ ඉන්න සාමිනාසලා නොයිකුත් අය කළ දෙන්නා. ඒ කාමඳුර කෙනෙක් කිව්වා ඒ කාලේ මම ප්‍රඥාව ලැබෙනවා කියලා පහම් පූජා කර කර ගියා කිව්වා. ඈ අස කොච්චර හරි පහම් පූජාවල් මම කරේ ප්‍රඥාව ලැබෙන්න කිව්වා. ඊපස්සේ මට තේරුණා කිව්වා ප්‍රඥාව ලැබෙන්නේ පහම් පූජා කරාට විදර්ශනා කරන්න ඕන කියලා. ඉතින් ඒකනේ. ඉතින් ඒ වගේ අපි හැමදේම කරපු අය බුදුරුව දිහා බලාගෙන බුද්ධානුස්මති කරපු අය, බුද්ධෝ 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 කියලා හිතපු අය, මහා බුදුම මනෝවිද්‍යාත්මක ගවේෂණ අප්‍රමාණ කරගෙනමින් මෙතෙන්ට වැඩිච්ච කෙනෙක්. ඉතින් මම ඒවා දුසර කියන්නේ ඒවා තුලින් යමක් අපි ඉගෙන ගත්තා. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේත් මේ තියෙන ශාස්ත්‍රවරුමේ සියලු උපදේශනයන් පිළිපැදලා ක්‍රියා කරලා හරි ගිහිල්ලා වැරදිලා වැටිලා නැගිටලා දර්ශනී ගත්තේ. කවුරුත් එහෙමයි ලෝකේ. හොඳයි, මොකක්ද ඔබගේ ඇත්ත නම? මං ප්‍රකාශ කළා පින්නතුන්ට, නම නම් හම්බ වුණා. නමුත් පින්නතුන්ට මේ ඉදිරිපත් කිරීමේ පොඩි ප්‍රශ්නයක් ඒකේ තියෙනවා කියලා නේ. මුලින්ම මම මතක් කළා ඒක. එහෙම නැතුව ඉන්නේ. දැන් මේක මම ලස්සනම නමක් තියෙනවා. ඒ නමට මම මේ අපේ මේ සිංහල හෝඩියේ අකුරු ඒ 50 ගාන ඇතුළෙත් හෙව්වා. ඉංග්‍රීසි අකුරුත් ඔය ඒ කොටසෙත් ඒ 20 ගානෙත් හෙව්වා. මේ තාම මට ඒකට අකුරු හම්බුන්නේ නැහැ. ඉතින් මම මේ දැන් ඉන්නේ මේ අකුරු හොයන තැන. කාලවරින් පුදන්නේ මේ මොකද නම ලස්සනයි ඒ තරම් ඒකට ඒක ගලපන්න අකුරු අවශ්‍යයිනේ. ඒක ගලපන්න අකුරු නෑ හෝඩියේ. චීන අකුරු වලත් නෑ, ඈ පාලි අකුරු වලත් නෑ, සංස්කෘත අකුරු වලත් නෑ, සිංහල අකුරු වලත් නෑ, ඉංග්‍රීසි අකුරු වලත් නෑ වෙනතුනේ. නම නම් හම්බුණා. නම ප්‍රකාශයටපත් කිරීමන අකුරු වල පොඩි අඩුපාඩුවක් තියෙනවා. දැන් මොකද අපි කරන්නේ? නිය මොලේ කරගෙන වගේද? මොකද අපි එකකින් අදහස් කරන්නේ? වැරදිද? ඒ දවස ඉක්මනින්ම ලං කරගන්න මහන්සි වෙන්නේ. ඒ දවසේ ඈ නාර අරක බලන්නකෝ. ඒක හම්දුරන්න කොහොමද ආවි කියලා බලන්නකෝ. මේක ලස්සන නමක් තියෙනවා, ලස්සන සොඳුරු නමක් තියෙනවා, ඉතාම මනස්කාන්ත නමක් තියෙනවා. නම කියව පමණින් සෙත්වල මේ සිත නිවි යන පහන් වෙන නමක් තියෙනවා. එච්චර ලස්සන නමක් මේ ලෝකේ මේ කන් වලට අහගන්න නැති තරම් තාම ලස්සනයි නම. ප්‍රශ්නේ තියෙන්නේ අකුරු නේ හොයාගන්න බැරි. දැන් මම මේ හොයනවා. සිංහල හෝඩිය බැලුවා, ඉංග්‍රීසි හෝඩිය බැලුවා, චීන අකුරු, පාලි සංස්කෘත අකුරු බැලුවා. තාම හොයාගන්න බැරි. මොකද්ද ඒ නම? මොකද්ද ඒ අකුරු නැති නම? ඒ තථාගත ධර්මයේ මොනතරම් සොඳුරුද, සුන්දරද, මනස්කාන්තද. ඥානය තමයි පිරණතුනේ හැම මොහොතකම අපිට වැදගත්වෙන්නේ. අපි මේ ඔසවා තබාගන්න ඥානය. මිත්‍යා ඥාන තියෙනවා, සම්‍යක් ඥාන තියෙනවා. අපි මේ සම්‍යක් ඥානය තමයි ඔසවා තබාගන්නේ. ඒ ඥානයට තමයි මේ ලෝකේ පෙනෙන්නේ. ඥානං උදපාදේ. මේ ඔසවා තබාගන්න ඥානයක්. තථාගත ඥාන දර්ශනය, සම්මා සම්බුද්ධ ඥාන දර්ශනය, සම්‍යක් ඥාන දර්ශනය, ඒ තුලින් බලනකන්, ඒ ඥානයෙන් බලනකන් ඒකම තමයි පේන්නේ. ඉතින් මේක උපදවා ගන්න, මේ ඥානය උපදවා ගන්න තමයි වෙනතුම විදර්ශනා කරන්නේ. ඒ ඥානය පහළ වෙන්න ඕන. ඒ ඥානය පහළ වෙනකොට අවිද්‍යාත්මකව තියෙන මිත්‍යා ඥාන සියල්ලක්ම අහෝසි වෙනවා. මේක අර මල මඩ තැවරුණු රන් කැබැල්ලක උපගන්වනවා වගේ වැඩක්. කෙනෙක්ගේ ඥානය පවතින සීමාව තුළ නේද යාගේ සම්පූර්ණ වපසරය තේරුම් ගන්නේ. ඔය ආයතනවලට බඳව ගන්න එහෙම ගියාම සම්මුඛ පරීක්ෂණවලදී මහ පුදුම වැඩ සමහර අයට දීලා තියෙනවා. විශේෂ රස්සාවල් වලට ඒකට හේතුව ඔවුන් වෙන බලන්නේ ඔවුන්ගේ ඥානය, ප්‍රඥා දානේ. මොකද මේ ඥානය නැති කෙනෙක් මේ වැඩේට දාලා හරියන්නේ නැහැ. ඥානය කොහොමද පවතින්නේ කියලා හොඳට බලනවා. ඉතින් ඒ වගේ පිළිතුර මේ සම්බුද්ධ ශාසනයට ඉතාම වැදගත් දෙයක් තමයි ඥානය. පඤ්ඤාවන්තස්ස අයන්දම්මෝ. මාගේ ධර්මය ප්‍රඥාවක් තියෙන අයද. ප්‍රඥාව කියන්නේ මේ කියන දෙයක රස දැනෙන්නේ යාට. මේ වචනයක කියද්දී දැන් මේ වචනවල රස දැනෙන දිවක් තියෙනවද අපිට? මේ දෙන කෑමවල රස දැනෙන අපිට දිවක් තියෙනවා. සීතල උෂ්ණ දැනගන්න ශරීරය තියෙනවා. හරි, මේ වචනවල තියෙන අරු ගැඹුරින් දකින්න ප්‍රඥාව අවශ්‍යයි. කරුණවල තියෙන නව නිර්මාණවලට මේ ප්‍රඥාව අවශ්‍යයි. පඤ්ඤාවන්තස්ස යන්දම්. බෙදන්න නැතුව ඉන්න කියන කාරණේම පුරුදු කළත් නිවන් දකින්න පුළුවන්. එතකොට බෙදීම් කියන්නේ මොකද්ද කියලා ප්‍රඥාවෙන් උරින් දැක්කොත් විතරයි එයා බෙදන්නේ නැතුව ඉන්න හරියට දැනගන්නේ. ත්‍රිවේදනාව ඉක්ම වීමෙන්ම නිවන් දකින්න පුළුවන්. ලෝභ දේශ මෝහ ප්‍රහාණය කිරීමෙන්ම නිවන් දකින්න පුළුවන්. අලෝභාද්දේ සමෝහත් ප්‍රහාණය කරන්න ඕන පිරිනතුනේ. ඒකට විරුද්ධද එකදද? ලෝභ දේශ මෝහ ප්‍රහාණය කරන්න කිව්වහම එක සැනෙන් අත උස්සනවා. ඔව් අපි එකඟයි ඒකට. අලෝභාද්දේ සමෝහ ප්‍රහාණය කරන්න ඕන කිව්වහම ඒක නම් ටිකක් පොත බලලා තමයි තීරණය කරන්න. මොකක්ද ඒක අරුත? සැකහැර දැනගන්නේ කාරණේ හරියට. දැන් ලෝභ දේශ මෝහ නැති වෙලා අලෝභ ද්වේෂ මෝහ තියෙන්න ඕනද? ගිහින් කියන්න පන්දලේ හාමුදුරන්ට ගුටි කන්න වෙයි. මුං ගිහිල්ලා ඔළුව නරක් කරගෙන ඇවිල්ලා කවුද මුංගේ ඔළුව නරක් මාවේ මල්ලන්න එපා හොඳේ. තමන්ම ඉතින් වැඩේ බාරගෙන කියන එකයි තියෙන්නේ උත්තර දෙන්න. අර ගාථාවෙම තියෙනවා ලෝභෝ නිදානං කම්මානං සමුදයාය, අලෝභෝ නිදානං කම්මානං සමුදයාය, දෝසෝ නිදානං කම්මානං සමුදයාය, අලෝභෝ නිදානං අදෝසෝ නිදානං ඕම කියලා ඔක්කොම තියෙනවා. ඒ බාලි වචනෙම තියෙනවා. ඒ වුණාට අපිට සම්මතේ හැදිලා තියෙන ඔළුව ඔව් ලෝභ දේශ මොහ දුරු කරන්න ඕන, අලෝභ දේශ අමෝහ රස කරන්න ඕන කියලා කියනවා. ඊට පස්සේ අලෝභ දේශ අමෝහ මිනිහා දන්නේම නෑ මිනිහට ලෝභ දේශ මොහ වලට පරිවර්තනය වෙලා. ඒක නෙවන්දලේ දායක සභාව ගහගන්නේ. තේරුණා නේද? මිනිස්සයා දන්නේ නෑ අලෝභ දේශ අමෝහ ලෝභ දේශ මොහ වලට පරිවර්තනය. අපේ භාවනා මධ්‍යස්ථානයේ හොඳ මේ ලොකු ව්‍යාපාරික මහත්මයෙක් ඇවිල්ලා හරි අහිංසක විදියට පත්තර කොලයක් එලාගෙන බිම, ඒකත් අර ටොයිලට් එක ළඟ, පන්සල් ටොයිලට් එක ළඟම වෙලා ඉන්නවා. අපි පින්නපාතේ මේ යනකොට දන්නවා බොහොම ලස්සන තරු පැටව දෙන්නෙක් එක්ක නෝනත් එක්ක ඉන්නවා. මේ හොඳ ඔය ඇත්තු වගේ සුපිරි මහත්මයෙක්. මේ ඇත්තු නැත්නම් අපි සුපිරි නෑ කියලා කිව්ව කියයි. ඔයත් වගේම සුපිරි සුපිරි වාහන පාවිච්චි කරන සුපිරි කෙනෙක්. කියන්නේ විශාල කම්පැනි අයිතිකාරයෙක්. ඉතින් අපි සංවේගයෙන් හරියට බැලුවා බලන්න මේ මහත්මයා මොන තරම් නිහතමානී සංයමයකින් යුක්තව සංවර කෙනෙක්ද. මෙච්චර ලොකු කෙනෙක් මේ ඇවිල්ලා පත්තර කොලේ එලාගෙන තමගේ දරු පැටව දෙන්න දෙපැත්තේ තියාගෙන නෝනත් ළඟින් තියාගෙන බන් ටික අහනවා. හරි හොඳයි නේද කියලා ඉතින් අපි කල්පනා කරා මෙයාගේ වගේ නිහතමානීකමක් මේ වගේ මේ ශාන්ත බව කොහොම හදාගත්තද කියලා අපි කල්පනා කරා. ඉතින් කොච්චරද කියලා නම් මට විතරක් නෙමෙයි අපේ මේ අනිත් ලොකු හාමුදුරුවන්ටත් එහෙමම හිතුණා. හිතලා අඬ ගැහුවා, කතා බහ කළා. හාමුදුරුවන්ට හිතුණා මිනිහා තමයි හොඳම මිනිස්සයා. සභාපති කළා. අඬ ගහලා මොකද කරේ? මමත් මේ හොය හොය හිටියේ මේකට හොඳ කෙනෙක් යොමු කරන්න කියලා සභාපති කළා. සභාපතිකම ගත්තා. සභාපතිකම දුන්නු හාමුදුරුවන්ට නඩු දැම්මා. මෑන් කොළඹ පැත්තේ ලොකු හාමුදුරු කෙනෙකුට ඒක වුණේ මැරෙනකන් නඩු තිබ්බා. මොකක්වත් නෙමේ මිනිහා නඩු දැම්මේ. ඒ හාමුදුරු ඩිංගස් සැරයි ඇඟිල්ල දික් කරලා එයාට තර්ජනය කළා කියලා. එන්න පැකිව්වා කියලා එන්න පැකිව්වා කියලා මට තර්ජනය කරා. මේ මගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා කියලා ඉවරලා මමත් ඒකට මැදිහත් වෙලා කිව්වා මහත්මයා ඔබතුමා වෙපින් කරගන්නනේ පන්සල් අල්ලගෙන ඇයි ඔබතුමා පන්සල් කරන්නද? බෑනේ ඔබතුමාට තනතුර දුන්නෙත් හාමුදුරුවනේ. එතකොට හාමුදුරුවෝ ඒ චරිතේ හැදී අපිට වුණත් එහෙමයි. ඒ හාමුදුරුව සැරයි. ඉතින් ඒ හාමුදුරුව එක්ක මේ ප්‍රශ්නේ අදගන්න එපා. කරුණා කළා ඔය ප්‍රශ්නේ අයින් කරගෙන මහත්තයා ඔබතුමාගේ පිනක් දහමක් කරන්න උත්තර. එහෙම හරියන්නේ නැහැ හාමුදුරුවෝ කියලා මිනිහා තැරීම නැහනේ. මිනිහා තැරීම නැහැ. තේරෙන්නේ නැහැ. තැරීම නැහැ රණ්ඩුව දිගටම ගිනිච්චා. ඉතින් මලාට පස්සේ තමයි බලන්න ඒ හාමුදුරුවන්ටත් එච්ච දෙන්නේ. අර ඒ උන්වහන්සේත් හරි මේ එක තේරෙන්නේ අපේ හිත හොඳකම තිබ්බට අපි ඒක හැමතැනම පාන්න හොඳ නෑ. අපි හිත හොඳකමට හැමතැනටම සැර කරන්න යන්න හොඳ නෑ. අපි තේරුම් ගන්න ඕන මේ මේ මිනිස්සයා යකෙක්ද කියලා. ඒ නිසා මේ ලෝකේ පැවැත්ම කියන එක හරි පරිස්සමින් කරන්න තියෙන දෙයක්. ඉතින් පින්වත්නි කුසලයේ වඩන්න ගිහිලා අකුසලයේ සිද්ධ කරගන්න විදිය. කුසලයේ කරන්න ගිහිල්ලා කුසලයේ දන්නේම නැතුව ඕ එයා ඒක අලෝභ අද්වේෂ අමෝහයි කියලා අල්ලගන්නෙත් ලෝභ දේශ මෝහ. ඒක නිසා තමයි අලෝභ අද්වේෂ අමෝහත් අයින් කරන්න ඕන. ඒකටත් ආසත්ත වෙච්ච ගමන් ඒක ලෝභ දේශ මෝහ වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ රණ්ඩු කරන්නේ මේ පන්සල පාලනය කරන්න තියෙනවා. ඒතකොට හාමුදුරුවෝ ඒක සැර කරන්නත් එක හේතුවක් තිබුණා. මොකද්ද හේතුව? සරල දෙයක්. උන්වහන්සේ කැමති විදියට දානේ බෙදාගෙන වැළඳීම. මේ බුෆේ එක වගේ අරලා දෙනවා දාන මේසේ. අනිත් හාමුදුරුවරුන්ට ගෙනල්ලා දායකයෝ විසින් බෙදන්නකන් ඉන්නේ නැතුව උන්වහන්සේ ලොකු හාමුදුරුවනේ. උන්වහන්සේ ගිහිල්ලා මේක බලලා ඇරලා උන්වහන්සේට අවශ්‍ය කරන බොහොම පොඩ පොඩ කැමති විදියට දාගෙන උන්වහන්සේගේ වන්න. මොකද දායකයෝ ඕක බෙදුවාම එක්ක හොදි වැඩි වෙනවෝ, එක්ක හොදි අඩු වෙනවෝ, එක්ක පරිප්පුම බෙදෙනවෝ. මේ හාමුදුරන්ට එහෙම වළඳන්න බැරි ගතියක් තියෙනවා. එක්ක වැඩිපුර බෙදෙනවා. ඒතකොට කැමති නෑ උන්වහන්සේ. ඉතින් උන්වහන්සේට සතුටු පරිදි ඕක බෙදා ගැනීම තමයි වරද බවට පත් උනේ. ඒතකොට බෝඩ් එකක් ගැහුවා හැමෝම දානට වාඩි වෙලා ඉන්න ඕන, මේ කාටවත් තියලා මේකෙන් බෙදා ගන්න බෑ කියලා. මොහොමද සභාපති තනතුරු දුන්නේ? සභාපති දැන් ඔය ලොකු පන්සල්වල සභාපති තමයි ලොකු ආසනේ ඉන්නේ. ගිහියා හාමුදුරුවෝ මේ පැත්තපත්තේ ආසනයක ඉන්නේ. මම දවසක් බැලුවා මේ ලොකු භාවනා මධ්‍යස්ථානයක. මං ගිහිල්ලා ආසන බලනවා තියෙන විදිහ බැලුවා. මං කිව්වා මේ ඔයා සභාපති මේ සමිතියට හාමුදුරුවන්ට නෙමෙයි. ඒ නිසා හාමුදුරන්ට දාන ලොකු පුටුවට මේ ඇදිරිලා දානවා කියලා ලොකු පුටුවේ ඇදිරිලා දාලා වාඩි කරගෙන එක දවසයි. ඊට පහුවෙන් දැනකොට ආයි අර පුටුවේ සභාපති හාමුදුරුවෝ දැනගන්න ඕන. හාමුදුරුවෝ කියලා දෙන්න ඕන තමුන්නාන්සේ මට සභාපති නෙමෙයි, ඈ තමුන්නාන්සේ මේ සමිතියට සංවිධානයේ සභාපති නිසා මට සභාපති නෙමෙයි කියන්න ඕන. ඉතින් මන් නම් එහෙම කතා කරලා තියෙනවා. කතා කරලා හොඳ වලි ඇදගෙන තියෙනවා. රණ්ඩු ඇති කරගෙන තියෙනවා නේද? එහෙම ඇවිල්ලත් නෑ. ඉතින් මං කිව්වොත් එහෙම කිව්ව දවසට හරි අහනවා අඩුම තරමේ. මේ ඝනපීඨවල කියන නිසා අහනවා. ඒක නිසා මේ සාධාරණ හරියට කියන්න ඕන දැනෙන්න. ඉතින් මිනිස්සු ඔහොම අකුසල් පුරව ගන්නෙ. පිනේ එල්ලෙන්න එපා. පිනටත් ලෝභ වෙන්න එපා. එතකොට පින පොඩි වෙනවා, බාල වෙනවා. පිනටත් නොඑල්ලෙනකොට තමයි, කුසලයටත් ආසත්ව නොවෙනකොට තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ. පිනත් දන් දෙන කෙනා තමයි පරිපූර්ණ වෙන්නේ. අතහැරීමත් අත්හැරෙන තැන තමයි පරිපූර්ණ වෙන්නේ. අතහැරීමත් අත්හැරලා තමයි මේක අපිට මේ චන්දර මහත්තයා අපේ ශාමි දෙනවල මේක පූජ කරලා තියෙන්නේ. මේ හැටලවත් බලන්නේ. ඉතින් හැමදාම අපි මේ තියෙන තියෙන අඩියක් පාසා එම් පින්නතුන්ට අපි මේ ආශිර්වාදය ලැබෙනවා. සියලු යහපත දිනුව ඇති කරගන්න, නිදුක් නිරෝගී වෙන්න මේ වැඩ වඩාත් ආශිර්වාදයක් වේවා. දැන් අම්මා තාත්තත් ගුරුමූලිකකම ලේසියෙන් දෙයිද? මේ පොඩි ගේක දෙන්නේ පුදුම අටපට. එතකොට එහෙම අතහැරීමෙන් යුක්තව දානයක් දෙන්න, පරිත්‍යාගයක් කරන්න, දෙයක් කරලා මේවා කරලා පූජ කරන්න, ඒක ලොකුම සවිය තියෙන්න ඕන. ලොකුම මේ මනසක් තියෙන්න ඕන, ඒක ලොකු දෙයක් තියෙන්න ඕන ඒක. මොකද මේ ලෝකේ හැම මොහොතකම තම සැපය පිළිබඳව කල්පනා කරමින් කොච්චර තිබුණත් මදි විදියට ලෝකේ. අපි උදාහරණයක් ගත්තොත් අපි මැතියන් නැතිවරු වගේ නැව් දෙකක් තිබ්බට ඇතිද? මදි. නැව් හතක් තිබ්බොත් ඇතිද? මිනිහා කල්පනා කරා මේ ගොඩ බිනම් ගත්තාමනේ මේවා අහුවෙන්නේ. මං නැව් වලින් ගන්න මූදිනේ තියෙන මුන් බලන්න යන්නේ නේ. දැන් ඒ ඇමතිවරයෙකුට තියෙනව නැව් 10 15 තියෙනවා. එක නැවක් ගන්න ඉතින් පුළුවන්. සහෝපකාර මුද්දරෙන් ගහපු ගමන් පුළුවන්. එක හයිවේ එකකින් ගහපු ගමන් එක නැවයි ගන්නවා. එක පාරක් හදන්න කිව්වොත් ඉතින් ඒ වගේ වෙනුතුනේ. එතකොට මේ අත්හැරීම කරන්න ලොකු මේකක් තියෙන්න ඕන. දන් දෙන්න ලොකු මේකක් තියෙන්න ඕන. දන් දෙන්නත් ඕන, හරි හම්බ කරන්නත් ඕන, දියුණු වෙන්නත් ඕන, ධර්මයේ දැනගන්නත් ඕන. ඈ දන් දෙනවයි කියලා හැබැයි මම දන්න පින්නතුන්ගෙන් ඒ ඉබාගාති දන් දෙන්නේ නැහැ, මෝඩකමට දන් දෙන්නේ නැහැ. අවශ්‍යතාවය ඉෂ්ට කරලා දෙනවා. දැන් මේක ඉතාම අපිට අවශ්‍ය දෙයක්, ඒ වගේම වැදගත් දෙයක්. දැන් අපි ඒකේ ප්‍රයෝජනය ලබනවා. අපි දෙන්නෙත් එහෙමයි, ලෝකේ එහෙමයි කරන්න ඕන. අවශ්‍යතාවය. ඒකට කියන්නේ කාලේන දානන්දේති. කාලය කියන්නේ 12ට කලින් දෙන්න නෙමෙයි. ඒ අවශ්‍ය කරන ආකාරයට ඒක දෙන එකට කාලේන දානන්දේති කියන්නේ. සරප්පයක් ඕන මනුස්සයට සරප්ප දෙකක් දෙන එක. හැබැයි අවශ්‍යතාවයක් ඒ මනුස්සයට තියෙන්න ඕන. අපිට හැබැයි අවශ්‍යතාවයක් තියෙනවා, තිබුණා. ඒකයි. ඒ නිසා ඒක අවශ්‍ය කරන්නේ. එහෙනම් අපි ස්ථාවරව දන්නවා, පැහැදිලිව දන්නවා, ලෝභ දේශ මෝහ මෙන්ම අලෝභ අද්වේෂ අමෝහ අයින් කරන්න ඕන. අන්න නිවුණා. ලෝභ දේශ මෝහ මෙන්ම අලෝභ අද්වේෂ අමෝහ අයින් කරා නම් අන්න නිවුණා. හොඳයි, ගැටලු තියෙනවා නම් කියන් පෙනුතුන තා විනාඩි 10ක් 20ක් විතර තියෙන්නේ. නොතේරිච්ච කරුණක් තියෙනවද? එහෙම හොඳ නෑ මෙහෙමයි කියලා හිතෙනවද? කෙලස් කියන්නේ මොනවද? බලන්න කියන බලන්න කෙලස් කියන්නේ මොනවද කියලා. අපායට වටන දේවල් වලට, දුගතියට ගෙන යන දේවල් වලට, විනාශයට ගෙන යන දේවල් වලට චේතනාව වැරදි කොට පිහිටවා කරන කියන සිතින් කයින් වචනෙන් කරන කියන ඕනම දෙයක් දැනෙන්නේ කෙලෙස්. කෙලෙසන දේවල් වලට කෙලෙස්. තමන්ගේ ආත්මය පහලට හෙලන ඕනම දෙයක් කෙලෙස්. තේරුණානේ? ඒ වුණාට මේ මහත්තයා නෝන ළඟ නිදාගත්තයි කියලා කෙලස් නැහැ. මහත්තයා නෝනයි ළමයි හැදුවයි කියලා ඒකේ කෙලස් නැහැ. ඒක සසරේට පල්ලෙහාට හෙළන එකක් තියෙනවද? හැබැයි මහත්තයා ගිහිල්ලා වෙන මොකක් හරි අතවරයක් කරොත් එහෙම නම් කෙලස්. තේරුණාද? බලහත්කාරකම ඒකත් ඉතින් කැමැත්තෙන් කරගත්තා නම් කමන්නේ. මොකද පොඩි ළමයෙකුට හරි වෙන කාට හරි ඔන්න කියන්න කෙලස්. ඉතින් මාත්‍යය තව එකක් ඉතින් කැමැත්තෙන් කරගත්තාම 18ට එහා නම් ඉතින් මොකක් කියන්නත් බෑ. හැබැයි ඒකත් කෙලස් වෙනවා නේද? නෝනට බයින් ඉන්නවනේ. ඒක ක්ලේශයක් නැති වෙන විදිහට හදාගෙන තියෙන මුස්ලිම් අය. හතක් පුළුවන්නේ. ඔව්. හතක් පුළුවන්. මෙහා එක කියන අටක් ගියොත් තමයි මම තෝ අල්ලගන්නේ කියලා කියන. හතක් දක්වාම තෝ පල. දැන් අපේ මිනිසුන් රෝග අනිත් පැත්තේ එකයි. ඒකම තමයි. ආයෙ වෙන එකක් බෑ. හැක් කරලා බලන්නවත් බෑ. ඉතින් අපේ මිනිසුන් මේ කල්පනා කරන මුස්ලිම් ආගමට ගියා නම් හොඳයි කියලා. දැන් ඉදිරියේදී නීති සම්පාදනය කරන්න හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්න ඕනම කෙනෙකුට හතක් පුළුවන් වෙන විදියට. අකමැති නෑ නේ? ලේසි ඒක හොඳයි. දැන් කොහොමද අපේ මනස අපි කොහොමද සීරියස් වෙනවද ඒකට? කොහොමද ඒ ගැන හිතන්නේ? හතක් ගාවට ගියොත් නම් නිවන් දකින්න නම් බෑ. මං හිතන්නේ ඉක්මනින් නිවන් දකී. ඒ හතේම තියෙන කන්දුස් ක්‍රියාව අහගෙන හිටියාම ඉක්මනින් නෑ. ඒක එක ගෑණියෙක්ගේ කන්දුස් ක්‍රියාව නෙමෙයි, හතේම තියෙන එක ඔළුවට වැදුනහම ඉක්මනින් නිවන් දකී. අපි පැත්තේ ඉන්න මැණික්කාරයෙක් ඉන්නවා. එයාට හතක් ඉන්නවා. මිනිහා හදලා තියෙන සතියට හදලා තියෙන හත් දෙන. ඊට වැඩි නෑ. සතියට ඒ ගන්න සමදා අගහරුවාද බදාද බ්‍රහස්පතින්ද ඒ ටික දින හතනේ තියෙන. දින හතට හතක් හදලා තියෙන්නේ. ඒකෝල හැමදාම මිනිස්සයාට තියෙන්නේ එයාගේ සුපර් මාකට් එකක් එහෙමත් තියෙනවා. ඒක සුපර් මාකට් එකෙන් මේ බඩු ඔක්කොම පුරවගෙන ජිප් එකේ අද යනවා මේ පැත්තට. ෂෝරූම් ගාල ගියා. ඒක ආද ඊට පස්සේ සවුදා සවුදායි අනිත් පැත්තට පාර යන ඒ හැමදාම ඉතින් ජිප් එකේ බඩු ගෙනියන්න ඕනේ. ඒ සතියකට හරියන්න ගෙනියන්න බෑ. ආයි රෝල එන්නේ ආයි ඊළඟ සතියේ. ඒ නිසා සතියකට හරියන්න හැම ගෙදරකටම බඩු ගෙනියන්න ඕන. ලිඛිත කතාද බඳලා නැහැ. හැමෝටම ගෙවල් හදලා දීලා තියෙනවා. හැමෝටම වාහන අරන් දීලා තියෙනවා. හැමෝටම හොඳට ගේට්ටු දාලා ඒක කරලා තියෙනවා. මිනිහා දරුණු මිනිහා වෙන කවුරුත් ආයි කිට්ටු වෙන්නේ නැහැ. මිනිය චන්දියා මම දැන ඇමතිවරයෙක් වෙලා හිටියා. මේ මිනිය ඉතින් හතක් තියන් ඉන්නවා. හාමුදුරුවන්ට සලකන හොඳ පන්සලක හිටපු ඇවිත්තේ පන්සලේ පිටිපැත්තේ ඉතුරු වෙච්ච දාන ටික කාලා පතල් හරපු මිනිසයා. මමත් දන්නවා මම හාමුදුරුවෝ. මේ ඉතින් අපේ හාමුදුරුවෝ එහෙම දවස්වල ලියුමක් යවුවත් ආධාර මුදලක් එහෙම එවනවා. හැබැයි හතක් ඉන්නවා. හාමුදුරුවෝ කියන්නේත් නැහැ. හතක් ඉන්නවා. කෙසේ ප්‍රශ්නයක් නැහැ. පළවෙනි එකත් හොඳයි, දෙවෙනි එකත් හොඳයි, තුන්වෙනි එකත් හොඳයි, හත්වෙනි එකත් හොඳයි. මිනිහට බයයි. කවුරුත් අරින්නෙත් නැහැ. මිනිහ නිවන් දකි හැබැයි ඉක්මනින්ම. මට නම් ඒක හොඳයි කියලා අහුවෙන්නෙත් නැහැ, නරකයි කියලා අහුවෙන්නෙත් නැහැ වෙන තුනේ. එහෙමනම් ඉතින් බුදුහාමුදුරුවෝ පනවන්න ඕන කොසල් රජුරන්ට ඒක හොඳ නැහැ කියලා. එයා එතන ඉඳගෙන හරි සිත යොමු කරනවා නම් නිවනට එයාට නිවන් දකින්න පුළුවන්. එයා සිත යොමු කරනවා නිවන් දකින්න පුළුවන්. එකක් නෙමෙයි එකක්වත් නැති වුණත් වැඩක් නැහැ. එයා සිත යොමු කරන්නේ නැත්නම් නිවනට. දැන් ඕන තරම් ඉන්නවා නිවා වෙන්නේ නැතුව ගෙවල් දොරවල් වලට වෙලා. එකකටවත් සිත යොමු කරන්නේ නැහැ ඒකටෝ. කියන්නේ දහමටවත් සිත යොමු කරන්නේ නැහැ. එතකොට නිවනක් නැහැ. මේක භෞතිකවාදී දෙයක් නෙමෙයි, මේක ප්‍රඥාවට සම්පයුක්ත දෙයක්. ඒ පුජ්‍යලයාගේ ආර්ථිකයේ හැටියට, ඒ පුජ්‍යලයාගේ බලයේ හැටියට, ඒ පුජ්‍යලයාගේ කැමැත්තේ හැටියට, ඒ පුජ්‍යලයාගේ කුමන හෝ සාධාරණ පදනමක් තුළ ඒ මිනිසයා වෙන්න පුළුවන්. ඒකේ මිනිස්සට අදාළ දෙයක්. අපිට ඒක හරි කියන්නත් බෑ, වැරදි කියන්නේත් බෑ. ඉතින් මේ මිනිස්සයා කියනවා සමන් සතුටෙන් ඉන්නවනේ. හරි, ඕකේ. ඒකේ මිනිස්සයගේ දෙයක්. එතකොට ඒ දැන් අපි කිව්වොත් එහෙම නෑ නෑ ඒක වැරදි, ඔයා සම්පූර්ණ වැරදි කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? අර ගෑනුහත් දෙනත් කියයි ඒක ප්‍රශ්නයක් නෑ අපිට කියලා. එයක් කියයි ප්‍රශ්නයක් නෑ අපිට කියලා. එතකොට අපිට මොකද වෙන්නේ? ආක ඉන්න තාඩද ප්‍රශ්නේ කියලා ආයි අපිට ප්‍රශ්නයක් නැත්තම් තාඩද ප්‍රශ්නේ. සංස්කෘතික දෘෂ්ටියකින් හිර කරලා තිබ්බහම ඒකත් හරි බරපතලයි. සංස්කෘතික දෘෂ්ටියකින් හිර කරලා තිබ්බහම ඒකත් බරපතලයි. මේක හැම ආගමකම තියෙනවා, හැම ජාතියකම තියෙනවා, හැම රටකම තියෙනවා ආවේනික වූ ක්‍රමවේද තියෙනවා. ඒව තුළින් ඒ දෘෂ්ටිගතව ඒක හිර කරලා තිබ්බට පස්සේ මේ මනුස්සයට ඒක දැන කතා කරනකොට පීඩාවක්. හැබැයි දෘෂ්ටිගත නෙවෙයි නම් එයාට මේ ලෝකේ තියෙන කිසි දෙයක් ප්‍රශ්නයක් ගැන කල්පනා කරන්නේ නැහැ එහෙම. බුදු කෙනෙක් පෙන්වුවේ මේ හැම දෙයම ආදීනවේ තේරුම් අරගෙන නිවන් සාක්ෂාත් කරගන්න. අර උපාලි කියන මේ සෙනවියා කාල බීල මත් වෙලා නටමින් වයමින් ගයමින් හිටියා කවන්නේ. ආයි ඒකෙන්ම කලකිරලයි මිනිස්සු ඇවිල්ලා හවස වෙරිමරගාතෙන් නිවන් දකින්න. මෙරිමර ගාති රහත් වෙනවා. එතකොට පුළුවන් බීපු මනුස්සයෙකුට රහත් වෙන්න පුළුවන්. එතෙන්ට සිත සැකසුණා. සිත සැකසුණා. ලෝකේ ආදීනමේ හදවත යටින්ම දැනගත්තා. ගොඩාක් අය උඩින්නේ ආදීනවේ දැනගෙන තියෙන්නේ. හද පතලින් ආදීනවේ දැනෙලා නැහැ. මේ මේක මේ උඩින් නෙමෙයි මේක දැනෙන්න ඕන පිනතුනේ. හද පතලින්ම දැනෙන්න ඕන මේ ලෝකෙ වැඩ නැහැ කියලා හද ඇතුලෙන් දැනෙන්න ඕන. අන්න එතකොට තමයි ආ ලෝකෙ අත්හරින්නේ. දැන් උඩින් අත්හැරලා වගේ ඉන්නවා හිතින් අත්හැරලා නැහැ. ඔන්නෝකනේ ප්‍රශ්නේ. සමහර අය උඩින් අල්ලගෙන වගේ ඉන්නවා හිතින් අතහැරලා ඉන්නේ. දැන් මේ මම ඉන්නේ මේ විදිහටනේ. මම උඩින් ඉන්නේ අල්ලගෙන වගේ. හිතින් අතහැරලා ඉන්නතුනේ. මට මේ ලෝකෙ ගන්න බැරි තීන්දුවක් නැහැ, තීරණයක් නැහැ. ලොකුම තීරණේ මැරෙනවා කියන එක ගන්න එකනේ. මිනිස්සුන්ට තියෙන දේ ලොකුම තීරණේ. මං ඉතින් මං ওই මරණාසන්න අවස්ථා කීපයක්ම විවිධ ආබාධ වලට රෝග නිසා එමේ හම්බුණා. මං හැම මොහොතකම බැලුවා කොහොමද මරණයට බොන. මරණය කියලා එකක් අහුවෙන්නවත් නැහැ. ඒක නිකන් සොදුරු සංචාරයක් විතරයි. ඉතින් නමුත් මරණය අහුවෙන්නේ නැහැ කියලා මං පාරමෙදී යන්නේ නැහැ. මං පාරේ ආයෙනේ යන්නේ. මොකද මිනිස්සු අමාරුවේ දාන්න හොඳ නැහැ නේ. නිකන් මේ මිනිස්සු තිරේ යනවනේ නේද? එහෙනම් පාරේ යන්න හොඳ නැහැ මේ. ඈ මරණයට බය නැහැ කියලා තරපියුන්ට මේ කව කියලා කව ගන්න යන්න බෑ. මොන හරියට ඉන්නව නයිද කොහෙද ඉන්නව? මේ පුළුවන් කමක් නැහැ. මේ පරිස්සමෙන් වැඩ කරන්න නැතුව ගිහලා අතපය කඩා ගන්න බෑ. ඉනිමකක නැග්ගොත් කාදරේ අල්ල ගන්න කියන්න ඕනේ නේද? මේ එහෙම උත් එහෙම මානසික ආබාධකාරයක් නේ. මේක ඥාන සම්පයුක්ත. ඒ වගේම අර දඩබ්බර ජීවිතයේ පිළිබඳව කිසිම අරමුණක් නැති මෝඩ මිනිස්සු වගේ බය නැති ගතියකුත් නෙමෙයි තියෙන්නේ. බය වීමේ උපරිමයට ගියපු මිනිස්සු ඉන්නවා බය නැති ගමක් ඇති වෙනවා. ඒක නෙමෙයි. ඒ රළු වීම නිසා බය නැතිකම. ජීවිතේ පරායන ද්වේෂය නිසා හටගන්න බය නැතිකම. ඒක නෙමෙයි තියෙන්නේ මෙතන. මෙතන තියෙන්නේ අතහැරීම නිසා හටගන්න සත්‍ය පුද්දලේ කාත්මයක් මෙහි ගත හැකි කිසිවක් නැත කියන යථාභෝධය නිසා හටගත්තා වූ බය නැතිකම. මේ ගැඹුරු தত্ত্বය පැහැදිලි කරලා ඉතින් අපි උඩින් ජීවත් වෙද්දී අපි කායික ස්වરૂපයකින් ඒක අපි පරිස්සම් වෙන්න ඕන. බය නැහැ කියලා අවිනීත මනුස්සයෙක් වෙන්නේ නෑ ඔය අවිනීත මිනිස්සු ඉන්න බය නෑ කිය පාර යන්නේ පෙරලගෙන කුඩු කරගෙන යන්නේ වාහන. ඒ බය නැති අවිනීත මිනිස්සු ඥානයෙන් තොර. මේක බය නැති විනීත වෙන්න ඕන. බය නෑ නමුත් විනීතයි. අපි පරිස්සමෙන් යන්නේ වාහනේ. අදාලාකාරයෙන් වාහනේ පදවන්නේ. නිදහස තියෙනවා සියලු දෘෂ්ටීන් වලින් නිදහස්. ඒ නිදහස තියෙන තමන්ගේ නිවීම පිණිස හදාගත්ත නිදහසක්. අර සියල්ල එක ඇලෙන්නේ නැත්තේ ගැටෙන්නේ නැත්තේ මොකද? ඇලෙන්න ගැටෙන්න කාරණා නැතුව නෙමෙයි. අපේ නිදහසට ඇලීම ගැටීම බාධා. ඒ නිසා ලෝකෙත් එක්ක ඇලෙන්න ගැටෙන්නේ නැහැ. ඔබට කරන්න තියෙන මෙච්චරයි. ද්වේෂය උපද්දවන්න කිසිත් කරුණ ඔබ ළඟ සබා නොගන්න. ඊළඟට ලෝභය උපද්දවන කරුණ කිසිත් ඔබ ළඟ තබා නොගන්න. මෝහය උපද්දවන කරුණ කිසිත් ඔබ තබා නොගන්න. අන්න එයාට කියනවා සකල ක්ලේශයන් ප්‍රහාණය කරනවා කියලා. ප්‍රහාණය කළා කියන්නේ ඒක. එම් බලන්න ඔබ ළඟ ද්වේෂය උපද්දවන කරුණු කීයක් තියෙනවද කියලා. දැන් ගණන් හදන්න. මෙන්න මේකෙන් මේකෙන් නම් මට කේන්ති යනවා. මට මෙන්න මේ විදියට නම් බැන්නොත් කේන්ති යනවා. හරි මෙන්න මේ විදියට නම් මට ලෝභ හිතෙනවා. කැමැත්තක් එතනට කමන්නේ. ලෝභකම තණ්හාව කියන්නේ ඊට වඩා එහා දෙයක්. කැමැත්ත කියන්නේ තව එකක්. ලයිකේ කියන්නේ තවත් එකක්. තණ්හාව කියන්නේ කියන්නේ අන්තගාම. මේක ඇත්ත වශයෙන්ම තියෙන පිළිතුරේ මේ බාහිර එකක් නෙමෙයි. බොහොම ගැඹුරු ආධ්‍යාත්මික වෙනස් වීමකුයි වෙන්න ඕන. එහෙම නැතු මේ කැම පිටින් හදාගෙන මේ හිත හදාගෙන වැඩක් නැහැ. දැන් තමන්නේ මොනවා හරි අසම කැම කන්න හිතනවා. හාපු කෑම වැඩක් නැහැ. ඕක කෑවහම බලුවමනයක් වගේ ඇනෙනවා. ඕක බඩට ගියාට පස්සේ හරි කැතයි අප්පිරියයි. ඔහොම කියලා ඔය කෑමේ ආසාව අයින් කරගන්න ඕනේ. ඒ වුණොත් මේ මෙන්ටලි ප්‍රශ්නයක් වෙනවා. ඔළුව මොලේ බලනවා මොකද්ද මූට වෙලා තියෙන්නේ කියලා. ඒ කෑම කන්න සන්තෝෂේ. හොරා කන්න එපා. තමන් සන්තෝෂයෙන් සල්ලි දීලා ගෙනල්ලා හදාගෙන කන්න. තේරුණානේ? ඊට පස්සේ මොකද වෙන්නේ? අනේ ඒ ආසාව ඉවර වෙනවා. නැති වෙනවා. මේ හැමදේම කරන්න පුළුවන් කමක් නැහැනේ. දැන් ලෝකේ තියෙන සුපිරිම හෝටල් තියෙනවා. ඉහළම මහලවල් වල කෑමවල් තියෙනවා. ඒක බර ගණන්. දැන් ඔය සිංගප්පූරුවේ තහවල් අහවල් හෝටල් තියෙනවා. මං ඉතින් ඇහුවා මාත්‍රයෙන් මේ කොහොමද අර හෝටලේ කෑම වේලා. ෆයිනන්ස් ඒක ලක්ෂ 5ක් ලක්ෂ 10ක් යනවා එක වේලකට. එහෙම ගන්න ලොකු හෝටලේ ඒක එතෙන්ට ගිහලා කෑම වේලක් කාලා ඉන්න ඒ වගේ ගාණක් යනවා. ඒ වගේ හෝටලෙකින් කන්න හිතුණොත් මං ඒ හෝටලේ මෙතන තියෙනවා කියලා හිතාගෙන ගෙදර කණේ ගැදෙන්නේ. අන්න ඒ වගේ දේවල් විදර්ශනා කරලා ආදීනවේ බලලා නිස්සරණය හදා ගන්න ඕන. කොහොම හරි මේ සිත සියලු ආසත්තයන්ගෙන් නිදහස් විය යුතුයි. ආසත්ත කියන්නේ ගලවන්න බැරි බැඳීම් වලට තමයි කියන්නේ ආසත්ත වෙලා ඉන්නවා කියලා කියන්නේ. ආරූඪ වෙලා ඉන්නවා, ආසත්ත වෙලා ඉන්නවා. ඉතින් ගොඩාක් දෙනෙක්ගේ ආසත්ත භාවය තියෙන තමන්ගේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය තුලත් ආසත්ත භාවයේ තියෙන්නේ මොකක් හරි ලෝභය, ද්වේෂයක, මෝහයක අන්තයක් තියෙන නිසා. ඒ අන්තේ තමන් හොයා ගන්න ඕන. තමන්ගේ හිත නිදහස් කර ගන්න ඕන. ඒක තමන්ගේම පරේක්ෂණයක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ සියලු ජයග්‍රහණ තමන් ලබන්නේ. ඉතින් සත්‍ය සොයා ගැනීම වගකීමක් අපි හැම දිනාටම තියෙනවා. අපි නුවණින් ධර්මය සොයමු, අන්තයන් වලට නොවැටෙමු. මේවා අහලා තන්තයකට යන්න එපා. හමුදුරු වා ඕන එකක් කමක් නැහැ කිව්ව, කොහොමත් එකයි කිව්ව කියලා එහෙම යන්න එපා. එහෙම එකක් කියලා නැහැ. නුවණින් ජීවිතය අවබෝධ කර ගැනීම, වටහා ගැනීම. එහෙම නිසා ඕන එකක් එකයි කියලා නැහැ. එහෙම කියලා නැහැ. ඕන එකක් එකයි, හොඳක් නරකක් මොකක්වත් නැහැ. එහෙම කියලා නැහැ. චේතනාන්විතව හැමදෙස්සෙම හොඳ නරක හැදෙනවා. මං කියන්නේ පිටින් නෑ හොඳයි නරකයි කියලා එකක්. මේ පිට පෙන්නලා කියන්න බෑ අරක නරකයි, මේක හොඳයි, මේක හොඳ, එහෙම පෙන්වන්න බෑ. චේතනාන්විතව, චේතනාන්විතව. ඒකයි බලපාන. ඔන්න ඔය වගේ බොහොම පළල් අන්දමට ධර්මය ගන්න ඕන, පටු විදියට ගන්න. එහෙමනම් එපා චේතනාවෙන් නිවැරදි මිනිස්සෙක් වන්න. මොකද මේ චේතනාව යහපතේ පිහිටවන තැන තමයි බුදුහාමුදුරුව බ්‍රාහ්මණයා කියලා කියන්නේ, වසලයා කියලා කියන්නේ. එනිසා කම්මං සච්චේ විපදති හීනම් පනිතාය. කර්මය තමයි මිනිස්යාව තියෙන. කර්මය කියන්නේ මොකද්ද? චේතනාව. එහෙනම් හීනම් ප්‍රනිත බවට පත් කරන්නේ කර්මය. කර්මය නම් චේතනාව, ක්‍රියාව නෙමෙයි. හොඳට මතක තියාගන්න, ක්‍රියාව තියෙන්නේ අර වෙනත් ආගම් වල. ක්‍රියාව නෙමෙයි කර්මය කියන්නේ, චේතනාව. චේතනාව. එහෙමනම් හැමදිනාටම සම්මා සම්බුදු සරණයි.